ඉස්සරවෙලාම මං ඔබතුමාගෙන් කතන්දරයක් කියන්න වෙනවා. මේ තුමා මෙච්චරකල් ආව මේ මාර්ගයට ගේන්න ටිකෙන් ටිකට උදව් කරපු කල්යාණ මිත්‍ර ස්වභාවයට මගේ හතපතුලින් මං ස්තුතිවන්ත වෙනවා. කොරෝනා කාලේ අයිතෝක කියන්න ජීවත් වෙනවද දන්නේ නෑනේ. ඒක නිසා මං කැමති මේ ඒක මං ඉතාම අගය කරන බව කියන්න.
කොරෝනාද මේ ජීවත් වෙනවා කියලා දන්නේ නැත්තේ
කොහොමද දන්නව? දැන් ඉතින් කොහොමද හැම පැත්තෙම ඇවිල්ලානේ තියන්නේ වයස ඔක්කොම අනුව. හරි. ඒ වුණත් හෙට ජීවත් වෙනවද දන්නේ නැහැ. මේක ඉවර වෙනකන් ජීවත් වෙනවද දන්නේ නැහැ. ඒක හරි. ඊළඟට මම කැමති මම ටිකක් වෙලා ගන්නවා. මම අර ඊයේ අහපු ප්‍රශ්නයටම ආන්තල මෙන්න මෙහෙම දෙයක් තමයි ඒකතරම් තිබුණේ. එතකොට මම මේ රාමුවක බහැලා නැහැටම. ඒක නිසා මම මේක කිව්වට පස්සේ මම කැමති ආයිත් මගේ වැරදි පෙන්වලා දෙනවා නම්. එතකොට දැන් දියේ ඉන්න බල්ලා ගැන අපි කතා කරනකොට දැන් මම ඒක විස්තර කරන්න යන්නේ නැහැ. දැන් දියේ බල්ලෙක් නැති තැනක බල්ලට පේනවා දියේ බල්ලෙක් ඉන්නවා කියලා. ඒකට හේතුව වෙන්නේ උගේ හිතේ තියෙනවා අර හම්දුරු දේශනා කරේ අර ටෙලිෆෝන් එක තියෙන තැන අර ක්‍රියාකාරීත්වයක් තියෙනවානේ. ඒ වගේ හිතේ තියෙන ක්‍රියාකාරීත්වය නිසා ඕ ඇත කියන එක කලින්ම දරාගෙනයි ඒ දිහා බලන්නේ. බල්ලෙක් උට පුරුද්ද තියෙනවා, ඌ දැකලා තියෙනවා. ඒක නිසා ඌ බලනවා දිහා. එතකොට ඌ හිතනවා බල්ලෙක් එතන ඉන්නවා කියලා උගන්නවා. මේක ඉතාම වටිනා තැනක්. මොකද ඊගමට දැන් අපි පැත්තකට වෙලා ඉඳලා කියනවා නෑ බල්ලෙක් නෑ කියලා. එතකොට ඔතන තියෙන්නේ ශාස්වතවාදයයි උච්ඡේද ශාස්වත සහ උච්ඡේද දෘෂ්ටි. එතකොට ඔතන තියෙන්නේ ඊළඟට ඔතන මැද ගත්තාම මැද තියෙන්නේ ක්‍රියාකාරීත්වයක්. එතකොට එක පැත්තක් ඇත්ත නම් අනිත් පැත්ත නැත්නම් මැද තියෙනවා ක්‍රියාකාරීත්වය. මෙන්න මේ අර හිතේ තියෙන ක්‍රියාකාරීත්වය මම මගේ අදහස් එහෙම නැත්නම් අර අකුසල් මොකද්ද කියන්නේ මේ රැස් කරපු දේවල්. එතකොට ඊළඟට බලාගෙන යනකොට කෙටින් අපි කොච්චර බැලුවත් අපිට ඇතනත දැක්කට මැදක් ඇති බවක් අපිට හොයාගන්න බෑ. කොහොමද දන්නේ මෙතන මම ඉන්නවද මගේද මැදක් කියන එකකට සාක්ෂියක් නෑ. ඊගාට බල්ලාදී ඇත කියලා ගත්තත් නැත කියලා ගත්තත් එතන ඇති දුක වටහා ගන්න ඕන. පෙර නොතිබීමමයි අපිට බල්ලා ඉන්නවා හෝ නැහැ කියන සිතුවිල්ල ඇවිල්ලා තියෙන්නේ. ඒක කලින් තිබුණු සිතුවිල්ලක් නෙමෙයි. ඒ වෙලාවට එතන බල්ලෙක් හිටියෙත් නෑ. ඒ අදහස ආවේ ඒ මොහොතේ මෙතන බල්ලෙක් හටගෙන කියලා. එතකොට තන වෙන්නේ අනිත්‍ය ස්වභාවයමයි නිත්‍යයි කියලා අරගෙන තියෙන්නේ. ඒකත් එක්කම තමයි ඇත නැත ආවේ. ඇත කියා අයිතරක් කියනවනම් ඇත කියලා කලින්ම දරාගෙන හිටපු සිත ඊගවට කියනවානේ චිත්තේ නීයති ලෝකේ කියන සිතනේ මෙව කරන්නේ. මෙතන ඊගවට පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වෙනවා කියන තැන පෙර හටගන්න පුළුවන්ද කියා බලපු තැනයි නිරුද්ධයි. ඒක වෙන්න බැරි එකක් වෙන මෙන්න නිසා ඊළඟට යන්න ඕන අප ඥාන 77ට ගියාම එහට දැන්න උනා නම් වෙලා තියෙන්නේ මෙහෙමයි, වෙනවා නම් මෙන්න මෙහෙමයි, නොවෙනවා නම් නොවෙන්නේ මෙහෙමයි කියන ඥානය තමන්ට පහළ වුණහම එතකොට පළවෙනි එක අවිද්‍යාව යම් විදියක තිබුණා නම් අතීතයේ පෙනුනේත් මෙහෙමයි. එතන බල්ලෙක් හිටියේ නැහැ. එහෙම අදහසක් ගත්තා විතරයි. මේ මොහොතේ අවිද්‍යාව තිබුණොත් බල්ලෙක් ඉන්නවා කියලා මේ මොහොතේ ගන්නවා. මෙතන බල්ලා හරි මොකක් හරි රූපයක්. තුන්වෙනි එකට යනවා අනාගතේ. එහෙම දෙයක් ගන්නවා නම් මේ අපිට බල්ලෙක් පේනවා නම් රූපයක් පේනවා නම් ඒක පේන්නේ මේ විදියටමයි කියලා. මේක වටහාගන්නේ මේක Nirodhaye ඥානය තියෙන එක්කෙනාටයි මේ මේ උදය පේන්නේ. එතකොට වැයපැත්තට ගියාම එතකොට එයාට එනවා අනිත් පැත්තට ඥානයක් ඇති වෙනවා. අවිද්‍යාව නොයදෙනවා නම් මෙහෙම පෙනෙන්න බෑ. මෙහෙම පෙනුනේ නැහැ. මේ මොහොතේ පෙනෙන්නේ නැහැ. අනාගතයේ පෙනෙන විදිහක් නැහැ. ඒක හොඳට වැටහෙනවා නම්. ඊගවට එක්කම නිරෝධය. මේ ඥාන 6 උදේට 3යි, වැයට 3යි ගත්තාම අතීත, වර්තමාන, අනාගත කාල තුනටම බලපුවාම මේ උදයවේ බලපු ඥානය, ඒ ඥානයට එයාට අනිත්‍ය බව තේරෙනවා. එතකොට ප්‍රධාන සාරය තියෙන්නේ මෙතන. ඒක අනිත්‍ය නම් දුක්ඛයි අනාත්මයි. අනිත්‍යයි කියලා කියන්නේ අතන හටගත්තේ නැහැ දෙයක්. එතකොට එතන බලනකොට මෙයාට වැටහෙනවා හටගත්තේ නැති දෙයකට නෙමෙයි හටගත්තා කියන්නේ. එතකොට අනිත්‍යයි උදයයි වැයයි හට ගැනීම නිරෝධයයි එතනම එකට එකේ පෙරපසු දීපක් නැතුව හටගන්නේ නැති තැනක මේ තියෙන අනිත්‍ය භාවය. ඉතකොට ඒක වෙන්නේ තියහපු ප්‍රශ්නය මේ හත්වෙනි ඥානය තිබුණොත් තමයි මෙනෙහි කිරීමම ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ. පරිශන කරන්න වෙන්නේ. එතකොට එයාට තේරෙනවා අවිද්‍යාවත් පටිච්චසම්පන්නයි කියලා තේරුම් ගන්න වෙනවා. ඒක ධම්මපස් ධම්මානුපස්සනාවේ කොටසක තියෙන බව කියනවා. දැන් හරි ඔය ටික තමයි කියන්න තියෙන්නේ සාකච්ඡා කරනවා නම් ඔබතුමාට.
දැන් මොකද්ද ප්‍රශ්නේ මොකද්ද?
මේක හරිද මේක වැරදිද අනිත්‍ය කොච්චරද කියලා අහපු එක තේරුණාද දන්නේ නැහැ කවුද?
එහෙමනම් ගොඩකට කියන්න බෑ. එකක් ඇහුවොත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. නැත්නම් එකක් කියනකොට අනිත් ඒවයි වැටෙනවා. ඔය අන්තිමට කිව්වා නේද මේ අර හට ගන්න මොහොතේම නැති වෙන කතාව.
හරි ඒක මේ අර මේ ස්වාමීන් වහන්සේ කියපු ටිකෙන් මම උපුටා ගත්තා ටික. අගේ දැනුම විතරයි ඒක මත ස්ථාවර කරගන්න නම්. හරි ඒ හටගත්ත තැන මේ කියන්නේ හටගත්ත දෙයක් නෑ. දැන් ඥානය ලැබිච්ච එක්කෙනාට පේනවා මෙතන බල්ලෙක් ඇත්ත නැත කියන එක නෙවෙයි. එහෙම දෙයක් යෙදෙන්නෙම නැහැ, හටගන්නෙම නැහැ. අන්න ඒකනේ අනිත්‍ය වෙන්නේ. එතකොට ඒක හටගන්නේ නැත්නම් උතන දෙයක් නෑනේ. ඒක එහෙමයි මම වටාගෙන ඉන්නේ. අනේ මගේ වචනවල මේ කටු තියෙන්න පුළුවන්. මම එහෙම හිතලා නෙමෙයි කියන්නේ, මට සමාව වෙන්න. මම කියන විදිය හොඳට.
ඒක තමයි ඔබතුමිය දැන් එහෙමයි. උපුටාගත්තු ඒවා කියලා වැඩක් නැහැ. Tamanට අවබෝධ වුණ ටික කියන්න ඒකේ අඩුවක් තියනවා නම් අපිට කතා කරන්න පුළුවන් නේද?
නැත්නම් එහෙම තමයි මට අවබෝධ. මේකෙන් මම
අවබෝධ. ආ. ඔච්චර ඒ කියන්නේ මේ දැන් ඔය වතුරේ ඉන්න බල්ලා බල්ලා වතුරට ඉදලා වතුරට බුරනවානේ.
එහෙමයි.
ඒ සිද්ධිය ගන්නකෝ. ඒ සිද්ධියේදී බල්ලා ඉන්න මානසිකත්වෙ මොකද්ද? අපි ඉන්න මානසිකත්වෙ මොකද්ද? බල්ලා නම් බල්ලෙක් නැක ඇත්ත නේද? බල්ලෙක් නැක ඇත්ත වෙලා නේ යන්නේ.
ඔව් ඒකනේ ලෝකයයි කියන්නේ.
ආ. එතකොට එයාගේ මනස පැත්තෙන් බැලුවොත් බල්ලෙක් ඉන්නවම. එතකොට අපේ පැත්තෙන් බැලුවොත් අපි දන්නවා බල්ලෙක් කවදාවත් වතුරේ පිහිටන්න බැහැ. ඒක නෑ, අපේ පැත්තෙන් බල්ලෙක් උපදින්න හේතු යෙදිලා නෑ. එහෙම කිව්වත් හරි.
එතකොට හරි.
බල්ලගේ පැත්තෙන් හේතු යෙදිලා හින්දා ඌට බල්ලෙක් ඉන්නවා.
එහෙම.
එතකොට එතන දැන් හොඳට තේරෙනවානේ මේ බල්ලගේ මෝඩ කමට බල්ලෙක් උපදගෙන කියන එක අපට ඇටහෙනවා. බල්ලා හැබැයි දන්නේ නැහැ තමක් එදිලදවත් කියලා. එමනසට මේ තියෙන දෙයක් පේනවා.
තියෙන දේ දකින්නේ, දකින දේ අයි තියෙන්නේ කියලා හිතන ලෝකයේ තත්ත්වය. හරි.
අන්න හරි. දැන් ඒ සිද්ධියේදී එයාගේ අපිට හිතන්න පුළුවන් මොන ආයතනද වැඩ කළේ කියලා.
බල්ලගේ මේ අපේද?
බල්ලගේ.
බල්ලගේ.
මුලාව
හැදයි. එතකොට ඒ අපට ගියා. අන්තිම බල්ලගේ චක්කු විඤ්ඤාණ. චක්.
හා ආයතන කියන්නේ සරලව ඇස්සයි. අනසයි නේද?
බල්ලග අත්බල්ලෙක් කියලා. පිටින්.
දැන් කියන එහෙන් දැක්කා ඉතින් හිතුවා කිව්වොත් තරලයි නේ.
ඒකමනේ දැන් අනේ මම එහෙම කතා කරන්න මට එහෙම අවශ්‍යයි. දැන් හිතෙන් හිතුවයි කියන්නේ හිතේ දරාගෙන ඉන්නවානේ උගේ ළඟ තියෙනවානේ මෙහෙම බල්ලෙකුත් මෙහෙම දැක්කොත් මම දකින්නේ බල්ලා කියන්නේ. ඒක සංසාරේ ගෙනාපු එකක් තියෙනවානේ අපේ ළඟ මේ ආශ්‍රව කියලා. අසුරු කියලා රැස්තරගත දෙකින්නේ උන් හිතන්නේ. අපි හිතන්නේ එහෙම තමයි.
නෑ. දැන් බල්ලා සංසාරෙන් ගෙනාපු එකක්ද?
අපිට අසකනනාසේ දිවකයි ලැබෙන්නේ ඒක උත්පත්තිය ලැබෙන්නේ සංසාරයේ එන පුදනුවනේ.
දැන් අහන ප්‍රශ්නේ තේරුණා. බල්ලෙක් ඉපදුනේ බල්ලෙක් සංසාරෙන් ගහපු හින්දාද?
ඔක්ක ලෞකික සම්මාදිටියන් ගත්තොතින් ඒකට කියනවා මේ කර්මඵලවාදය කියලා. අනිත් පැත්තෙන් ගත්තොතින් හේතුඵලවාදය.
නෑ මතව විස්තර නෙමෙයි ඕන. අහන විදියට කියන ඔබ වචන ටික අයින් කළොත් ලේසියි මං හිතන්නේ. මේ තේරුම් ගන්න නැත්නම් තේරුම් ගන්න බෑ. අර පඹ ගාලක පැටළුණා වගේ වෙනවා.
හරි.
දැන් බල්ලට හිතෙන්නේ ඇයි බල්ලෙක් ඉන්නවා කියලා. අපි දන්නානේ ඒක මොඩ වැඩක් කියලා නේද?
එහෙමයි.
ඒ වචන ගැට ගහගන්න නැතුව නිකන් සරලව හිතන්නව දැන් මම ඇහුවේ උගේ ආයතන දෙකක් වැඩ කළානේ. එහෙන් දැක්ක හිතෙන් හිතුවා.
හස්සයි හිතුවා. ඔව් දැක්ක හිතුවා.
ඔව්. එතකොට අනිත් ආයතන එතන වැඩ කළේ නෑනේ.
නැහැ.
දැන් අපිත් එහෙන් මොකක් හරි දකිනකොට අපිටත් ඒ වගේ වෙනවද?
නෙමෙයි.
එළියේ තියෙන දෙයමයි පේන්නේ කියලා හිතනවා නේ.
හිතනවා.
පිට බැලුවොත් ඔය තියෙන හින්දාමයි පේන්නේ කියලා හිතනවා නේද?
එහෙමයි.
ඔව්. බල්ලටත් ඒ වගේ වැඩක් නේද වෙලා තියෙන්නේ?
එහෙමයි.
එළියේ තියෙන දෙයමයි ඔය පේන්නේ කියලා හිතිලා නේද?
එහෙමයි.
මේ උපමාව දෙන්නේ අපි ඉන්න තත්ත්වේ තේරුම් ගන්න.
හරි.
ඒකට අපි කියනවා නම් බල්ලා මොඩ වෙලා නැහැ. ආයතන මුලාවකට අහු වෙලා කියලා. අපිත් ඒ වැඩේම කරනවා නම් ඒක අපේ පැත්තටත් දාගන්න වෙනවනේ. අපිත් එතන මුලාවකට අහු වෙලා කියලා නේද?
සම්පූර්ණයෙන්ම. ඒකෙන් තමයි මේ ඔතන රූපයක් කියන එක වෙන්න ගන්න
කියන්නේ. ඔය දැන් පේනකොට එළියේ තියෙන රූපයක් පේන්නේ කිව්වොත් මුලා වෙලා කියන එක තේරෙනවා නේද?
සම්පූර්ණයෙන්ම.
ඒ අදහස තේරුම් ගත්තාම ඇති එතන. ගොඩාක් දේවල් දැම්මේ නැතුව. දැන් ඒ අපි මුලා වෙලා තින්නේ දැන් මොකක් හරි අපි හිතමු මේ ගහක් දකිනවා. අපි සංසාරෙන් ඒ ගහ අරන් ඇවිල්ලාද?
නෑ නෑ මේ මොහොතේ අවිද්‍යාවනේ. දැන් අර කිව්වේ කලින් වෙලා තියෙන්නේත් එහෙමයි. මේ මොහොතේ අවිද්‍යාව තිබුණොත් තමයි එහෙම පේන්නේ.
ඔව් දැන් කලින් කතාව අමතක කළොත් කලින් එක මේ මොහොතේ නෑනේ නේද? මේ මොහොතේ විද්‍යාවක් ගන්නකො දැන් මොනව හරි පේනවද වටපිටේ? කම්පියුටරේ පේනවද?
පේනවා.
ආයතන කම්පියුටරේ තියෙනවා කියලා හිතනවා නේද?
හොඳටම එහෙමයි.
ආ ඇත්තෙන්ද දාන්න ඉතින්.
දැන්
හැට පේන්නේ ඕක උතන තියෙන හින්දා කියලා හිතනවා නේද?
එහෙම හිතෙන්නේ
එතන ඕනනේ තමයි තමන්ගේ දත්තේ බලන්න.
ඔව්.
එතන ඕන නම් බොහොම හොඳයි. එතන ඕනද හිතිලාද?
හිතෙනවා හිතෙනවා.
ඒක ඔව්. එතන ඕන කිව්වොත් නම් උත්සාහයක් කරන්න හිතන්නේ එහෙම නෙවෙයිනේ නේද? එතකොට ඒ බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ඉතන එකත් ඔය වගේ තමයි. නේද?
ඒක එහෙමමයි එහෙමයි.
ඔව්. කොට ඕක සරල මට්ටමෙන් ගත්තොත් ඒ කියන්නේ ඉස්සෙල්ලා පටන් ගන්න මේ තමන් ඉන්න මට්ටමෙන් පටන් ගන්න ඕ වචන දාගෙන කම්ප්ලෙක්ස් කරගන්නවට වඩා තමන් ඉන්න ඒකේ මුලාවක් තියනවා කියන එක අඳුර ගන්න ඕන පළවෙනි. ඒක තේරුම් ගන්න තමයි පොත්ගේ උපමාව ගත්තේ. හරි.
හරි හරි හරි.
නමුත් දැන් කොහොමද මොනවාද කියලා. ඔතනද මුලා වුණේ කියලා හොයා ගන්න ඕන නේද?
ඔව් ඇස ඇසට පේන්නේ නෑනේ රූපය. ඇහට පේන්නේ වර්ණයක් විතරයි කියනවනේ.
ඔන්න ඔතන තමයි ඔය කියනවනේ කියන එකෙන් යන්න එපා. ඒ කවුරු හරි කියන එකක් නේ.
ඒක නම බුදුරජාණන් වහන්සේ කියපු දේ මම පිළිගන්නවා. මම ඒක මම දන්නේ නැහනේ. මම ඒක අන්න එහෙම ඒ අවබෝධ ඥාණයෙන් එහෙම අරගෙන නැහනේ තාම.
හරි. ඉතින් අපිට මේක පොඩ්ඩක් පරීක්ෂණයක් කරලා බලන්න ඕනනේ මොකද්ද වෙන්නේ
කියලා. ඕන ඕන. නමුත් වෙසක් දවසේ මට බොරු කියන්න බෑනේ.
බොරු කියලා දන්නේ කොහොමද? මං අහන්නේ ඇත්ත ටික. තමන්
ඉතින්
බලලා කිව්වොත් බොරු. තමන් දන්න දේ කියන්නේ. ඒ බොරු නට කවන්නේ. ඒ කියන්නේ තමන් දන්න දේ කිව්වා කියන්නේ බොරුවක් නෙමෙයි. බොරුවක් කියලා හොයාගත්ත දවසට ඔන්න බොරුවක් කියත හැකියි. නේද? ඔව්. ඒ සද්දවහේවත් මේක අවබෝධ කරගන්න බලමු. මේකයි මම මේව අහන්නේ. ඔය දැන් නැත්තම් තව ටිකක් ওই ටිකක් පොතේ ලියාගෙන අනිත් දවසේ කියයි වෙන්න මෙහෙම එකක් කිව්වා මොකද්ද මේ කියලා. ඊට වඩා මේ වෙන දේ වචන ටික අමතක කරන්න. මේ කියන වචන එකක්වත් මතක තියාගන්න එක අදහස ගන්න බලන්න.
එමයි.
එහෙන් දකින්නකොට ලෝකේ දෙයක් තියෙනවා ඒක පේනවා කිව්වොත් රැවටිලා කියන එක ඒක පොතෙන් බලලා හරියන්නේ නැහැ කවුරුවත් කියපු හින්දා හරියන්නේ නැහැ. මේ Tamante දැනෙන්න ඕන.
හරි.
ඒකට උපමාව තමයි මම දුන්නේ අර බල්ලා වතුරටයි බුණහන් ඌට හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. ඉතින් අපි හොඳටම දන්නවනේ ඒක වෙන්න බැරි දෙයක් කියලා. එහෙනම් අපිත් පැහැන් දැකලා අපිට දෙයක් තියෙනවා කියලා හිතුනොත් ඒ වගේම රැවටිලා වෙන්න ඕන. අපිට ඒක පේන්නේ දැන් බල්ලට පේන්නේ නැහැ නේ ඌ රැවටිලා කියලා.
හරි ඒක තමයි.
ඒ වගේ තමයි අපි රැවටීමේ ඉන්නකොට මුලාවේ ඉන්නකොට අපිට පේන්නේ අපි රැවටිලා කියලා. අපිට ඒක ඇත්ත වෙලා
තියෙනවා.
ඔය ඉස්සරහ කම්පියුටරේ තියෙනකොට කම්පියුටරයක් තියෙනවා කියන එක ඇත්ත වෙලානේ තියෙන්නේ. නේද? අපි ජීවත් වෙන්නේ මං අහන්නේ. ඉවත් වෙන්නේ ඒක ඇත්ත කියලා නේද?
එහෙම තමයි.
ආ. එතකොට දැන් ඒකේ බලන්න එතන දැන් අය ලෝකෙට අයිති විදිහට එහෙම හිතුණාට ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද දැන්? ඔබතුමා යර කියන්න පටන් ගත්තේ. ඇහැට තේින්නේ වර්ණ සටහන කිව්වා නේද?
ඔව්. ඒ
කියන්නේ මේ ලෝකෙට අයිති මට්ටමින් ඇහැ විස්තර කළොත් ඇහි කාචයක් තියෙනවා. ඕකෙන් වර්ණ සටහනක් ප්‍රොජෙක්ට් වෙනවා නේද?
ඔව්.
ඒකනේ ඇහි ක්‍රියාවර කැමරාව වගේ. හ්ම්. එතකොට ඉස්සෙල්ලාම හොයන්න ඔය පේන වර්ණේ එළියේ තියෙන එකද? ඔය සටහන.
නෑ තියෙන්නේ නෑනේ වර්ණේ.
හ්ම්.
සතර මහා දැන් මම මෙහෙම කිව්වොත් සතර මහා ධාතුව නැති බව මම දන්නවා නම් සතර මහා ධාතුවේ උපාදාය රූපයක් තියෙන්න බෑනේ. මට හිතෙන්නේ එහෙමයි. මට හිතෙන්නේ එහෙමයි.
ඔව් දැන් ඇහෙන් දකින්නකොට හිතෙන්නේ එළියේ තියෙන පාට පේනවා කියලාද ඇහැ උපද්දපු වර්ණයක් පේනවා
කියලා. ඒක හරි. දැන් සාමාන්‍ය ඇසට පේන්නේ ඔක්කොම එළියේ තියෙනවා මගේ ඇහෙන් තමයි මං ගන්නෙ කියලා. එහෙමයි.
ඔව්. ඒකට ඒක මේ දැන් පාඩම් කරගත්තු හින්දා වැරදි කියන්න එපා. Taman මේ පරීක්ෂණය කරන්න ඕන.
හ්ම්. ඒ පරීක්ෂණය අනුව තමයි මම දකින්නේ මෙහෙම දෙයක් තියෙන්න බෑ කියන එක.
ඇයි බැහැ කියන්නේ? මං කියුවොත් එළියේ තියෙන පාටමයි පේන්නේ කියලා ඇයි බැහැ කියන්නේ? දැන් ඔතන තියෙන
කියන්න ඕනනේ ඉස්සර වෙලා.
ආ ඔතන තියෙන බිත්තිය මොන පාටද කාමරේ?
ආ එහෙම කියන්න පුළුවන්. මේක තියෙන්නේ දී පාට.
දී පාටයි දුඹුරු පාටයි.
ආ හරි එහෙම
කියන්න. ඒ දුඹුරු පාට තියෙන්නේ කොහෙද? විත්තියද ඇහෙද? ඒක උත්තර දෙන්න ඕන. ඔව් පොතේ මෙහෙම තියෙනවා කියලා කියන්න එපා. ඔයාට හිතෙන විදිහ කියන්න.
ඒක තියෙන්නේ විත්තිය.
ආ ඒක තියෙන්නේ විත්තිය. දැන් තියේ කණුවක් හරි ජනේලයක් හරි දොරක් හරි මොකක් හරි තියෙනවද? තියනානේ. එල්ලෙන්නේ මොකක් හරි තියෙනානේ.
ඔව්.
ඒක දිහා බලාගෙන දැන් මම මේ කියන වැඩේ කරන්න.
හරි.
ඒ දිහා බලාගෙන ඇඟිල්ලෙන් පොඩ්ඩක් ඇහැ බෝලේ හොල්ලන්න එක පැත්තකින්. මොකද වෙන්නේ? ඇල්ලුවල්.
ඔක මං ඉස්සරහත් බැලුවා ඔබ මන්සේ තව එහෙම කියනකොට මට පේන්නේ නෑනේ. මුකුත් වෙන්නේ නෑ.
මුකුත් වෙන්නේ නෑ. ඇහේ පැත්තකින් චුට්ටක් ඇඟිල්ලෙන් ඇහැ හොල්ලන්න කියන එක තේරෙනවද? ඇහැ බෝලයක් තියනවනේ. සයිඩ් එකෙන් පොඩ්ඩක් ඇහැ හොල්ලන්න බලාගෙන ඉස්සරහා බලාගෙන. ඒකට පේන දෙයට මොකද වෙන්නේ බලන්න.
අනේ මට ඇත්තටම නම් නෑ. එහෙම කිසි වෙනසක් වෙන්නේ නෑ මගේ ඇහැ. එල්ලේ පරණ වෙලා වෙන්නේ නැති.
ඈ?
පරණ වෙලා වෙන්නේ නැති එක හෙල්ලෙන්නේ
නෑ. දැන් මොකද්ද හොල්ලන්න හැදුවේ?
ඇස්ස.
හෙල්ලෙන්නේම නැහැ පොඩ්ඩ ඇඟිල්ලෙන් ගන්නේ.
ඈ එළියේ තියෙන කිසි දෙයක් හෙල්ලෙන බව පේන්නේ නැහැ මට.
ඈ ඒ කියන්නේ ඇහැ හොල්ලලා නැහැ.
ඒකනේ.
ඈ ඇහැ පොඩ්ඩක් හොල්ලන්න බෑයිද? ඒ කියන්නේ ඇඟිල්ලෙන් අනින්න බෑ. ඇහැ ඇතුළට අනින්න එපා මේ රයිඩ් එකෙන් මං කියන්නේ.
ඔව්. නමුත්
ඒකට හෙල්ලෙන්නේ නැද්ද?
නෑ මම ඔක කලිනුත් බලලක් තියෙනවා මට එහෙම පේන්නේ නෑ.
හරි ඒක එහෙනම් ළඟ ඉන්න නැත්තම් කියන්න බෑ. මේ ඔව් අපි වෙන විදිහක් ගමුකෝ. දැන් දුඹුරු පාටයි කිව්වනේ නේද? දැන් අපි වෙන පාට කොළයක් කරහා බැලුවොත් නැත්තම් පාට කණ්ණාඩියක් දාලා බැලුවොත් ඔය පාටට මොකක් වෙයිද?
ඉපාට වෙනස් වෙනවනේ කන්නාඩියේ, කන්නාඩියේ තියෙන පාටනෝ ඒක වෙනස් වෙන්න ඕනේ.
එතකොට වෙනස් පාටක් පේයි නේද?
ඔව්.
වෙනස් පාටක් කියලා පේයි. එතකොට දැන් දිස්තියේ තියෙන පාටද ඔය පෙනිලා
තියෙන්නේ? ඒකට කොයි වගේ උත්තරයක්ද දෙන්න ඕන?
නාඩිය දාලා බැලුවොත් වෙන පාටන්නේ පේන්නේ.
පේන්නේ වෙන පාටක්නේ.
ඒක ඒ පාට දිස්තියේ තියනවා කිව්වොත් හරිද?
නෑ.
නෑ. නංග අපි අපිට හරි ලේසි වෙනවා බිත්ති පේන්ට් කරන්න නේද? ඒක එක පාට කන්නාඩි දාලා බලුවා නම්.
ඔව්වනේ.
එහෙම වෙන්නේ නැහනේ.
නැහනේ.
ඔව්. එතකොට පේනවාද මේ කන්නාඩිය නිසා උපද්දපු දෙයි ඔය දැක්කේ කියලා?
හහ්. හරි. එහෙමයි එහෙමයි.
දැන් බැරි වෙලාවත් උපදිනකොටම කවුරු හරි ඇහි පාටක් දාලා තිබුණා නම් එහෙම ඔය කන්නාඩිය වගේ.
එතකොට ඒ පාටස්නේ පේන්නේ නේද? ඕකේ.
ඔව්. එතකොට ඒ එළියේ තියෙන පාටද පෙනිලා තියෙන්නේ ඇහැ උපද්දපු එකද?
ඇහැ උපද්දපු එක.
දැන් හිතන්න ඔය කළු සුදු විතරක් පේන සත්තු ඉන්නවනේ. මේ කළු සුදු පේහක් තිබුණොත් එයාට පේන්නේ පාට පේනවද?
නෑ කළු සුදු විතරයිනේ.
ඔව්. එයා කියයි බිත්තිය කළුයි හරි සුදුයි හරි නේද? ඒ පාට දෙකෙන්.
එහෙමයි එහෙමයි.
එතකොට එයාට පෙනිලා තියෙන්නේ එළිය තියෙන පාටද?
නෑ, ඒ ඇස හැදිලා තියෙන විදියට එන පාට නේද?
ඒ කියන්නේ ඇහෙන් උපද්දපු පාට.
ඇහෙන් උපද්දපු පාට. හරි.
එතකොට තේරෙනවද දැන් අපි මෙච්චර කල් දැකලා තියෙන්නේ ඇහෙන් උපද්දපු පාට කියලා?
එහෙමයි.
ඔබ එළිය තියෙන පාට කිව්වොත් වැරදීනේ.
සම්පූර්ණයෙන්ම එහෙමයි.
බ්ලයින් කෙනෙකුට ඔය පේන පාට පේන්නේ
නැහැ.
නෑ. නේද?
ඔව්. තේරෙනව නේද? තේරෙනවා තේරෙනවා.
ඒකට අපි අය වුණාට අපි කියන්නේ අපිට හොඳට පේනවා අර කළු සුදු ඇහැ තියෙන කෙනාට පේන්නේ නැහැ කියලා.
ඒකත් ඇත්ත.
නේද? දැන් අපිට අපේ ඇහැට අපි හිතමු වර්ණ 7යිනේ පේන්නේ නේද? වර්ණ 10ක් විතර පේන ඇහැක් තියෙන දෙවි කෙනෙක් හරි කවුරු හරි ආවොත් එහෙම එයා අපිට මොකක් කියයිද?
කලර් බ්ලයින්ඩ්
ඕගොල්ලන්ට පේන්නේ නැහැ කියයි නේ.
ඔව්.
එයාටත් වඩා පාට පේන තව එක්කෙනෙක් ආව. එයාටත් කලර් බ්ලයින්ඩ් කියයි. නේද?
ඔව් එහෙමයි.
දැන් කවුද හරියටම එළියේ තියෙන පාට දැකලා තියෙන්නේ එතකොට?
කිසි කෙනෙක් නෑ. තම තමන්ගේ ඇස් වලින් හදලා පෙන්නන පාට නේද?
ඒකට තේරුම් ගන්න මේ ඇහැට බැහැ එළියේ තියෙන පාට පෙන්වන්න. අපි හිතාගෙන ඉන්න එළියේ තියෙන පාටමයි පේන්නේ කියලා.
ඒක හරි.
පටන් ගන්නකොට කිව්වේ බිත්තියේ පාට පේන්නේ කියලා.
දැන්
බිත් පාටද පෙන්නලා තියෙන්නේ ඇහැ උපද්දපු පාටද?
ඇස උපද්දපු පාට.
හරි.
එහෙමයි.
ඔන්නම තේරුම් අරන් කියන්න ඕන. ඕක දැන් මං කිව්වා හින්දා කියලා කියන්න එපා ඊළඟ සැරේ.
නෑ 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 නෑ. ඒ ඔය ටික සම්පූර්ණයෙන්ම ඒක එහෙමමයි.
අන්න ඒක එහෙමමයි. ඒක තමයි. ඒ තමන්ට තේරෙන ටික කියන්න ඕන. නැත්නම් මේ දහම දකින්න බෑ. අරහාම මෙහෙම කිව්වා මේ පොතේ මෙහෙම තිබ්බා ඔය ටික පාඩම් කරගෙන කිව්වා කියලා දහම දකින්නේ නෑ. මේ අත්දැකීමක් වෙන්න ඕන. ඒක තේරෙන්න
කියනවා.
එනේ කරන්න ඕන. ඒකින් ඒ. හරි. ඒක එකක්. දැන් අපි ඇහෙන් දකිනවා කිව්වට ඇහැ උපද්දන එක තමයි දැකලා තියෙන්නේ.
එහෙමයි.
හරි. ඊළඟට දැන් අර බල්ලාගේ උපමාවේ ගියොත් බල්ලා ඇහෙන් දැක්කා ඊළඟට උනේ මොකද්ද? ඇහැ උපද්දන ඒ වර්ණ සටහන දිහා බලාගෙන හිතෙන් හිතනවා නේද?
හිතනවා.
එතකොට අපි හිතමු දැන් අපි චිත්‍රයක් දිහා බලනවා. ওই චිත්‍රයේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. දැන් මේ හිත පැත්ත දැන් කතා කරන්නේ. ඇහැ චිත්‍රේ උපද්දලා දුන්නානේ.
එහෙමයි.
අර ෆිල්ම් හෝල් එකේ ස්ක්‍රීන් එක වගේ ස්ක්‍රීන් එකේ වැටිලා තියෙනනේ දැන් චිත්‍රය. ඇහි හැකියාව අනුව තමයි ඒක හදලා
තියෙන්නේ.
හරිද?
හරි.
ෆිල්ම් හෝල් එකේ ප්‍රොජෙක්ටර් එක වගේ ප්‍රොජෙක්ට් කළා. ඒ දැන් ප්‍රොජෙක්ටර් එක තමයි ඇහැ. ඇහැ ඇතුලේ ස්ක්‍රීන් එක දිහා තමයි අපි චිත්‍රපටිය බලනවා වගේ බලන්
ඉන්නේ.
හරිද? ඒතකොට බල්ලක් ඇහි වැටෙන ස්ක්‍රීන් එකේ චිත්‍රේ තියෙනවා බල්ලෙක් වගේ හැඩයක්. හරි. ඒක දකිනකොට ඌට හිතෙනවා බල්ලෙක් කියලා. ඒකත් හිතෙනවනේ නේද? චිත්‍රපටියක් බලනකොට බල්ලෙක් වගේ හැඩයක් තිබුණත් බල්ලෙක් කියලා. හිතෙනවා. හිතෙනවා කියන එක මොකද්ද? මන ආයතන ක්‍රියාකාරීත්වය මොකද්ද? මන ධම්ම මනෝ විඥාන.
හරි.
ධම්ම කියන ඒවා කොහෙද තියෙන්නේ?
හිතේ.
ඔව් හිතේම නිර්මාණයක් නේද? හදන දෙයක් හිත දැනගන්න නේද? ඇහෙන් අර ඇතුලේ ස්ක්‍රීන් එකේ චිත්‍රයක් වැටුණා. හිත ඕක දිහා බලලා බල්ලෙක් කියලා හිතුවා. හිතන එක හිතේ ක්‍රියාකාරීත්වයනේ නේද? මානසික ක්‍රියාකාරීත්වය. හරි
හරි හරි.
ආර දකින්න එක ඇහි ක්‍රියාකාරීත්වයේ මානසික ක්‍රියාකාරීත්වය තමයි හිතන එක.
එහෙමයි.
ඒ කියන්නේ හිතෙන්ම හිතනවා කියන්නේ මොකද්ද? හිතෙන්ම උපදින එකක් හිත දැනගන්නවා.
එහෙමයි.
ඒ
එහෙමයි.
ඔව්. දැන් බල්ලා රැවටෙන්නේ ඇහෙන් ඇහි ක්‍රියාකාරීත්වයේද හිතේ ක්‍රියාකාරීත්වයේද?
හිතේ ක්‍රියාකාරීත්වයේදී.
ඔව් දැන් හිතෙන් හිතුවානේ. හිතෙන් හිතුවා කියන එක මන ධම්ම මනෝ විඤ්ඤාණ මනසෙන් හදපු දේ මනස දැනගත්තා නේද?
එහෙමයි.
එතනද බල්ලා රැවටුනේ? හිතපු තැනද?
හිතපු තැනද?
නැත්නම් හිතපු දේ තියෙන්නේ එළිය කියලා විශ්වාස කරපු තැනද?
අහහා.
බල්ලෙක් කියලා හිතපැනද?
ඔය දෙකේම තියෙනවා ඇත්ත වශයෙන්ම. හිතේ බල්ලෙක් එළියේ ඉන්නවයි කියලා හිතපු තැන තමයි. නමුත්
ඒ නිසානේ පුරට తిරුවේ.
උනේ බල්ලෙක් හැදුවනේ ඌ ඉස්සර වෙලා. ඊට පස්සේනේ.
දැන් ඌ අතුරට බිරුවේ ඇයි?
එළියේ බල්ලෙක් හිටපු බව දැක්ක නිසා. නමුත් ඉස්සර වෙලා ඌ හිතෙන් ඒ බල්ල හැදු එකක් වැරදි නේද?
ඒ වැරද්දට යන්න කලින් ලොකු වැරද්දක් අල්ල ගන්නකෝ.
හරි. එතකොට එළිය ඉන්නවයි කියලා හිතපු නිසා.
හිතපු එක එළිය තියනවා කියපු එක ලොකුම මොඩකම.
ඔව්.
හරි. දැන් අපි ඇහි ක්‍රියාව අර දකින්නේ. දකින්නේ එක කියන්නේ ඔය දැනට හිතන්න වර්ණ රටාන හදන එක කියලා.
එහෙමයි.
ආකාරිත ඒක ගැන හිතන එක.
හරි.
තර අපේ ඇහෙනොත් ඔය ඇතුලේ රූප සටහනක් හැදෙනවා. අපේ හිතෙනොත් හිතනවා.
එහෙමයි.
දැන් ලොකු ප්‍රශ්නේ තියෙන්නේ ඔය හිත පුද්දේ එළිය තියෙනවා කියන එක.
එහෙමයි.
දැන් හිතුවා එක හිතුවා කියලා නොදන්න කමටනේ එළියේ අතරමහා ධාතු රූපයක් බාරගත්තේ.
සම්පූර්ණයෙන්ම.
එතන වැරද්ද පේනවද?
එහෙමයි.
ඒ උපමාවෙදි තේරුම් ගන්න වතුරේ බල්ලෙක් පැනෙව්වේ ඔය හිතේ හදපු එක හිත දැනගත්තා කියන එක නොදන්න කමට නේද?
ඔව්.
එතකොට බාහිර රූපේ බාරගත්තේ මානසික ආකාරීත්වය නොදන්න කමට එතෙන්දි.
එහෙමයි.
හරි.
හරි.
ඒ ටික දැන් තේරෙනව නේද කියන ටික?
ඔව් එහෙමයි.
ඒ මං කියන හින්දා පිළිගන්න හැබැයි තමන් හිතලා
බලන්න එහෙම නෙවෙයි. ඔබතුමාම ඔක පෙන්නලා දීලා තියෙනවන්නේ කලින් නොත් නේද?
ලින්ක් පෙන්නලා දීපිටපා. මං කියේ මේ මොහොතේ බලන්න කියලා.
ඔව් මේ මොහොතේ තින් මේක මේ
කලින් පෙන්නලා තියෙනවා කියලා දැනගත්තේ දැන් ඒකත් මතක් කළා නේද?
හිතෙන්මයි එහෙමයි.
ඉතින් ඒ හිතෙන් මතක් කර කර කියන්න එපා.
මේ
කියන දෙයට දැන් අවධානය යොමු කරා. හරි. දැන් එතන පැහැදිලිනේ නේද?
පැහැදිලි.
එතන බලවින්ද තමයි බාහිර දෙයක් දැනගත්තා කියලා අපි විශ්වාස කරලා තියෙන්නේ. ඊළඟට යන්න ඕන ඇහෙන් දැක්කා කියන තැනයි හිතෙන් හිතුවා කියන තැනයි. ආයතන දෙකක් වැඩ කරලා.
ඔව්
එහෙමයි. ටිකව තේරුම් ගන්න මේ ආයතන දෙකක් වැඩ කළා කියන එකවත් නොදන්න කමට තමයි එළිය එකක් බාරගෙන
තියෙන්නේ. එහෙමයි. හ්ම්.
හරි. දැන් අපට පේනවා මෙන්න මේ ආයතන දෙක තමයි වැඩ කරලා
තියෙන්නේ.
හ්ම්. හරි. ඒක ආකාරිත්‍ය නොදන්න කමට දැන් හිතෙන් හිතුවේ එකක් අපි හිතෙන් හිතුවා කියලා දැනගත්තත් කවදාවත් ඔක එළියෙන් හොයන්නේ නැහෙනි.
නෑ.
නෑ. හිතෙන් හිතුවා කියන්නේ හරියට හීනයක් දැක්කා වගේ එකක් නේද?
ඒ සම්පූර්ණයෙන්ම. හ්ම්.
ඔයා හිතන ඒවා තව ළඟ කවුරු හරි හිටියොත් එයාට පේනවද?
නැහැ.
නැහැ. එයා හිතන ඒවා ඔයාට පේනවද?
නැහැ.
නැහැ. ඒ කියන්නේ දෙන්න හීන දෙකක් දකින්නවා වගේ වැඩන්නේ.
හරි.
නේද?
ඔව්.
ඒ හිතෙන් හිතනවා කියන එක ඒ විදිහට ගන්න. එතකොට දැන් අන්න දැන් පළවෙනි දේ තමයි ඔය බාහිර දෙයක් බාර අරන් තියෙන්නේ ආයතන ක්‍රියාකාරීත්වය නොදන්න කමට.
ඔව්.
හරි.
හරි.
ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ආයතන ක්‍රියාකාරීත්වය ගැන ඒක වැඩකලේ කොහමද? දැන් අපි විස්තර කරන්නේ ඇහැට පුළුවන් දකින්න. දකින්නේ මොනවද? රූප.
හරි.
කනට පුළුවන් අහන්න නේද?
ඒ
කොහොමද? ශබ්ද. නේද?
එහෙමයි.
ඒ වගේ ආයතන හයටම හිතන්න පුළුවන් නේද?
පුළුවන්.
නාසයට දැනෙන්නේ ගඳ සුවඳ, දිවට දැනෙන්නේ රස, කයෙන්නේ ස්පර්ශ. නะ? මනස දැන ගන්නා ඒ හිතට එන අරමුණු ගැන.
ඔව්. විඤ්ඤාණ.
ඔව්. එතකොට ඔය දැනගන්න අරමුණු ටික නේද අපි එළියේ ලෝකයක් කියලා පිළි අරන්
තියෙන්නේ.
ඔව්. අපි ලෝකේ. හ්ම්. ඒ ලෝකේ හැදිලා තියෙන්නේ ශබ්ද වලින්, රූප වලින් නේද? ගඳ සුවඳ රසෙන් ඔය ආයතන හැට අහුවෙන ඒවායින් නේද? ඒවයින් තොරව මොකක් හරි කියන්න පුළුවන් ද එළියේ තියෙනවා කියලා?
නෑ කිසිම දෙයක් නෑ නේද? ආයතන හය තමයි.
හරි දැනගත්තා නේද? ඔය හයින් දැනගෙන තියෙන්නේ.
ඔව්.
හරි.
හරි හරි.
ඒක එක බුදුහාඳුර පෙන්නනවා මේ සියල්ල කියන්නේ ආයතන හය කියලා.
අය.
කවුරු හරි කෙනෙක් ඊට වඩා දෙයක් තියෙනවා කියනවා නම් ඒක නිකන් හිස් වචන මාත්‍රයක් විතරයි කියලා. හරි.
හරි.
ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ආයතන හයම අපිව මුලා කරනවා. එහෙම නැත්නම් ආයතන හය ගිනි අරන් කියලා තියෙනවා. ඒක අහලා තියෙනවද?
ගිනි අරන්ම තමයි.
ගිනි අරන් කියලා පේනවනම් ඔච්චර හොයන්න දෙයක් නැහැ. ගිනි අරන් කියලා අපි අහලා තියෙනවා. අපිට දැනෙන්නේ
නැහැ. නමුත් ඒක නිවැරදිව නැතුව ගිනි අරන් තියෙන්නේ.
කොහොමද දන්නේ? දැන් ඉස්සරහ කම්පියුටරේ පේනකොට ගිනි අරන්ද?
ඔව් ඔක්කොම පේනවානේ. ඔක්කොම මේතරම් පේන්නේ ඇහෙන්නේ.
ඉතින් පේන්නේ
පේනවා ඔබතුමා කියන එක ඇහෙනවා.
ඔව් ඒක ඇහෙන එක හොඳ නැද්ද?
මොකද්ද?
ඇහෙන එක හොඳ නැද්ද?
ඒකත් ඇහෙනවා මේකත් පේනවා. ඉතින් හැයම මේ ගිනි අරගෙන එකට තියෙනවා.
නෑ මං අහන්නේ ඇයි ඉතින් ගිනි අරන් කියන්නේ? දැන් ඇහෙන එක හොඳ නැද්ද?
ඒකට මං උත්තරයක් දෙන්න අකමැතියි.
එහෙම අකමැතිලා බෑ. එහෙම සාකච්ඡා කරන්න බෑ.
ඇහෙන්නේ මොනවද කියන එකයි. එතකොට දැන් ඇහෙන්නේ නැත්තම් අපිට මාර්ගයක් හොයාගන්න බැහැනේ. එතකොට ධර්මය නම් ගොඩේම සඳහා හේන එක හොඳයි. නැත්නම් ඇසීම සඳහා ජීවත් වෙනවා නම් ඒක හොඳ නැහැ.
ඉතින් ගොඩ එන්න නම් වලක වැටිලා කියලාවත් දැනගන්න ඕනනේ.
ඔව් ඉතින් වලේ නේ ඉන්නේ.
කොහොමද දන්නේ? ඒක තමයි. ඔය බොරුවට දුකක් හදාගෙන ඒකෙන් එතෙර වෙන්න හැදුවට බෑ. මොහොතේ තියෙනවා දුක. නැත්නම් අර සාහින්නහස කිව්වා දුකයි කියලා. අනේ ඒ දුකෙන් අයින් වෙන හැටි කියා දෙන්න කියනවා.
ඒ දුක නෙමෙයි.
එහෙනම්
දුක කියලා මං කිව්වේ නෑ එතෙන්ට.
ඕ ගිනි අරන් කියලා විතරයි කිව්වේ.
ගිනි අරන්. ගිනි අරන්.
ඔව් දැන් මේ සද්දය ඇහෙනවා කියන්නේ ගින්නක්ද?
ඒකත් ඉතින් කණෙන් ඇති වෙන ගින්නනේ.
ඇයි ගින්න කියන්නේ?
එක දැල්විලා තියෙන ඉතින් ඒක මේ හැම තිස්සෙම මේ පස්ස වෙනවානේ.
ඒක ආව පාලි වචන එපා. දැන් ගිනි අරන් කියන්නේ පිච්චෙන්න ඕනනේ.
ඔව්.
දැන් සද්දය ඇහෙනකොට පිච්චෙනවද? බොරුනේ ගිනි අරන් කියන්නේ.
ලෞකික පැත්තෙන් ගත්තොත් ගිනි අරන් බව දැනෙනවා. මොකද ඔළුව කැක්කුම එන්න පුළුවන්, සිබහා එන්න පුළුවන්, මේ වාඩි වෙලා ඉන්නකොට ඇඟ රිදෙන්න පුළුවන්, අර එහෙම නේද?
ලෞකික පැත්තෙන් තමයි මං අහන්නේ. දැන් ගිනි අරන් නම් ලෝකෝත්තර පැත්තෙන් නම් ඔක ගිනි අරන් නෑ. ලෞකික පැත්තෙන්.
ගත්තාමයි ඉතින්
ගිනි අරන් කියන්නේ ඇයි?
දැල්විලාම තියෙන නිසා ඒක නොනවත්වාම පවතිනවා නම් ඒකට මම කල්පනා කරලා තියෙන හැටි
ඒ පවතින හින්දා දැන් මේ බණ අහන්න පුළුවන් පවතින හින්දා ඈ
බණ අහන්න ජීවත් වෙන්න ඕනේ නැහනේ.
බණ අහන්න ජීවත් වෙන්න ඕනේ.
ඒ කියන්නේ ජීවිතය අවසන් කරන්න පුළුවන් නම්
ඈ මොකටද ජීවිතේ අවසන් කරන්නේ? එහෙනම් හරි ලේසිනේ දිවිනාගත් අංගරණ. ජීවිතේ අවසන් කරන්න ඕන. ඔබ තමයි කියන්නේ අර එක්කෙනෙක් යනවලු ජනපද කල්යاني හොයාගෙන ඈ එයාගෙන් අහුරන් ජනපද කල්යاني මොන වගේද කියලා දන්නේ නැහැ. දැක්කොත් අඳුරන්න පුළුවන්ද? බැහැ. ඒ වුණාට හොයාගෙන යනවා. එයාට හම්බ වෙයි ගහනවා එයාව. එයා ගැන මුකුත් විස්තරයක් දන්නේ
නැහැ. නමුත් එයාව බඹින්න ලේසි වෙලා ඉන්නේ.
ඔව් රට පුරා හොයාගෙන යනවා තැනින් තැනට. හම්බ වෙයිද එයාව? මේවා මේ දුරෝදේන උපමාවන් අහන්නේ ආ.
හරි. නමුත් යා නෑ මං අහගෙන ඉන්නම්කෝ.
අහගෙන ඉඳලා බෑ. නැත්නම් ඕවාගෙන හිටියත් ඕමම තමයි යයි. ඒ අහගෙන ඉන්න විදිය දැන් ඔබතුමේ හොඳයි. මේ මම මේ ප්‍රශ්න කරන එක හොඳයි.
හරි. දැන් ඒ අහන එකට කියනවා නම් අස්ත වශයෙන්ම මම දකින්න අනන්ත වාරයක් මේ සත්තුව කන හැටි, මිනිස්සුත් මේ සත්තු කන හැටි, දැරෙන්න ඉස්සර වෙලා කන හැටි, ඒ දුක් විඳින සත්තු, ලෙඩ වෙච්ච සත්තුන්ට බලා ගන්න කුරුල්ල රුම් වල වැඩ වුණාම බලන්න කෙනෙක් නැ, මේ වගේ දකින්නකොට මට නම් ඉපදීම ඉතාම භයානක දෙයක්. ඒ කියන්නේ මේ නිතරම නිතර ඇති වෙන ජාතිය එක නෙමෙයි. සංසාරයේ එක එක ෆෝම් වලින් උපදින එක, මේ උපදින ලොකු උපදින මැරෙන එක මට නම් විශාල බයක්. මං හරි බයයි උපදින්න.
ඒ මැරිලා ආයේ උපදින්න බයයි නේද?
හොඳටම බයයි.
ඒ බය එන්නේ මොකද කියලා හොයන්න ඕනේ. දැන් ඕ අර සත්තු අනිසත්තු කන හින්දා ඒකත් හොඳයි ඉතින් නේද? ඒ හින්දා බයයි ආයි උපදින්න. ඒ පොඩි සතෙක් කියලා ඉපදුනත් එහෙම තව සතෙක් කියලා අපි කයිනේ නේද?
ඔව් කකුල තියලාම යට වෙයි.
ඔව් අපි ලොකු සතෙක් වුණත් එහෙම අලියෙක් කියලා ඉපදුනා.
ඊටත් වඩා අන්තයිනේ. දැන් සල්මහා වගේ සතෙක් ගත්තම, අලියෙක් වගේ සතෙක් ගත්තම ඌට කහ ගන්නවත් බෑනේ. ගේ අඟ පුරාම දඟලනවා වෙන සත්තු ඇවිල්ලා මේ කරනවා ඌට මේ කිසිම දෙයක් හරීම අහිංසකයි නේ, හරීම දුකයි නේ.
ඒ කියන්නේ ඌව මරාගෙන ගන හින්දා නෙමෙයි වෙන දුක් තියෙනවා නේ.
ඒ මැරෙනව එක කර වේදන මං හරි බයයි මේ වේදනාවට.
වේදනාවට. එහෙනම් දෙවි කෙනෙක් වෙලා උපදින්න පුළුවන්.
අනේ මට එපා. ඔය කම්මැලික මම ඉස්සර කම්මැලි නෑ. මම කැමති වැඩ කරන්න.
වැඩ කරන්න. නෑ මෙහෙමයි.
ඔය තැන් වල තියෙන බෝරින්.
ඒ බෝරින් නැති තැනක ඉපදුනොත් එහෙම හොඳයි නේ.
නෑ ඒත් එපා.
ඒ මොකද ඒපා කියන්නේ?
උපදින්නම එපා.
ඇයි ඒ? පොතේ තිබුණා හින්දාද?
නෑ. මගේ මම මගේ වටේට මෙච්චර වයසට ගිහිල්ලා මම දැක්කපු ඇති මට.
ඒක තමයි ඔය නොදැකපු තැනක දිව්‍ය ලෝකේ දැක්කේ නෑනේ තාම නේද?
අහම තියෙනවානේ ඒ ඇති.
එහෙ හොඳ නැද්ද? එහෙ ඔය වැඩ කරන්න ඕනත් නැහැ. කන්න බොන්න ඔක්කොම තියෙනවා. ලෙඩ වෙන්නෙත් නැහැ. කොරෝනා හැදෙන්නෙත් නැහැ. ඈ? ඉති කරදර යන්නේ.
මම හිතන්නේ මම කිව්වේ ඒකට උත්තරේ හැටියට අනේ මේ සාක්ෂි මොකක්වත් නෙමෙයි. සාමාන්‍ය බොහොම අඳුම පුච්චලයක් හැටියට මම හිතනවා ඒ කියන සාකච්ඡා කරනක හිස් කියලා. එතකොට හිස් වචනයක් කතා කරනවා නම් මේ වෙසක් දවසේ ඒක පාපයක් කියනවනේ බුදුරජාණන් වහන්සේ.
ඉතින් ඔහොම පායට බය වෙලා නම් ධර්ම සාකච්ඡා තියන්න බෑ.
ඒකට උත්තර දීලා වැඩක් නෑ මං කියන්නේ.
දැන් මං අහන්නේ දැන් පටන් ගත්තේ ආයතන ගිනි අරන් කිව්වා. ආයකට උත්තරයක් ආවේ නෑ. ගිනි අරන් කියලා අහලා කියනවා පිච්චෙනවා දැනෙන්නේ නෑ කිව්වා. නේද?
එහෙමයි.
හ්ම්. ඊළඟට කිව්වා මට නම් බය තියෙන්නේ ආයෙ උපදින්න කියලා. ඒතර ඒකයි මං ඒකෙන් ඇහුවේ. මොකටද උපදින්න බයන්නේ? ඒ කියන්නේ මේ දුක නිකන් අහලා දුකයි කියලා හරියන්නේ නෑ. Taman තේරුම් ගන්න ඕනේ.
මම කියන්නේ ඔය හැමතලයක් ගැනම මමත් හිතලා තියෙනවා. මත්ත ඔය සූත්‍රවල හැව කියනකොට මෙයා බ්‍රහ්මතලයට ගියා, මෙයා මෙතෙන්ට ගියා. අපිට නෑ මට කිසිම සන්තෝෂයක් ඇති වෙලා නැහැ එහෙම තැනකට යන්න. එහෙම අදහසක් නෑ මගේ ළඟ.
අදහසක් නැති වුණාට කොහාට හරි යනවා නේ මරුණාට
පස්සේ. ඔය ඒක ඉතින් අපායට ගියත්, දිව්‍ය ලෝකයට ගියත්, කොහේ ගියත් ඒක ඒ ගමනට අයිති කොටසක් මිසක් මගේ එම් එක තියෙන්නේ මම යන්නේ ඒ ඉඳලා බී වෙනකන් නම් බී එකට මගේ තියෙන්නේ නිවන මෙතන ආ ඉතින් අතරමඟ වෙන්න දේවල් ගැන මං කම්ප වෙන්නේ නැහැ ඒක හරි සද්දා ඒ වචනය ඒ කියන්නේ මං හිතන්නේ නැහැ
ඒක හොඳයි ඒක හොඳයි බොහොම හොඳයි දැන් අපි හරි මේ ඊට වඩා හොඳයි අපි දැන් අර දැන් මම ඇහුවේ ආයතන ගිනි අරන් කියලා තියෙනවනේ නේද ආදිත්ත පරියය ඔව් ඇත්තටම අපිට ආයතන ගිනි අරන් කියලා දැනෙනවද ඒකයි මම ඇහුවේ
يعني මහත්මයාට වෙහෙසයි නේද බොහොම
වෙහෙසයි ඉතින් අපි දකිනකොට තරහකාරයෙක් දකිනවා නම් එහෙම හරි වෙහෙසයි නේද
අනේ මම තරහකාරයෙක් ගැනම හිතුවේ නැහැ. දැන් මමම ගැන හිතනවා නම් වෙලාවල් තියෙනවා මේ මම මේ වැඩකාරයෙක් වගේ දාසියක් වගේ මගේ සිත මාව වෙහෙසවනවා. අර ඒක කරන්න මේක කරන්න අත්‍යන්ත යන්න මෙයා මෙහෙම හිතයි අර මෙහෙම හිතයි අත්‍යන්ත මෙත්‍යන්ත යන්න කියලා අනන්තට මාව වෙහෙසවන ගතියක් තියෙනවා කියන එකයි මම දකින්නේ. මේ මගේ මත්ත මගේ හිතට ඔබේ වෙන්නේ ඔකී කරු නොවේ ඉන්න බැරි කමක් තියෙනවා.
ඔව් මන් දැන් හිත ගැන නෙවෙයි ඇහුවේ ඇහැ ගැන ඇහෙන් දකින එක. නැත්තම් කණෙන් අහන එක.
ඒ ශබ්ද නේද? අහා.
ඔය ඕන එකක් කියන්නකෝ හිතෙන්
හිත ගැන. ශබ්ද වුණත් හුඟක් ඇහෙනවා නම් එහෙම හොඳ නැති එකක් නම් වගේ ඒ වෙහෙස කරයි නේද? කියන්නේ කන පැලෙන්න වගේ යනවනේ සමහර වෙලාවට මේ එතකොට දැන් ඔව් සාමාන්‍ය විදිහට කියනවා නම් දැන් අද දැන් මේ රටේ නම් මං හිතන්නේ කෝච්චියට නැග්ගා මහපාරේ ගියා හිතපු ගමන් කවුදෝ අයියෙන් කතා කරනවා පිටිපස්සේ ඉතින් පස්ස බලනකොට මේ කතා කරන්නේ මේ නැතෙල් එකත් එක්ක ඉතින් හෑන්ඩ්ෆෝන් එකත් එක්ක ඒක එතකොට සමහර වෙලාවල් තියෙනවා මේ උදවිය කතා කරනවා මේකේ පැයකට වඩා ඉතින් පැයක දුම්රිය ගමනක් යනවා නම් හරිම වෙහෙස කරයිනේ කනට.
ඔව් ඔව්. දැන් ඔයාලා
දන්න භාෂාවකින් අන්න එහෙම ඒ විදියෙන් බලනකොට බොහොම වෙහෙසයි මේවා.
ඔව් ඒ වෙලාවට වෙහෙසයි කැමති ඒවා දැන් මේ ධර්ම සාකච්ඡාවක් එහෙම ආගෙන ඉන්නකොට
ආ ඒක ඉතම ප්‍රියංකරයි
ආ එතකොට ගින්න නිවිලා නේ ඉන්න
අහා එහෙමද ඒ වුණාට ඉතින් එතන ගින්න නිවෙනකොට වාඩි වෙලා ඉන්න තැන ගින්න
නෑ මං දැන් අහන ප්‍රශ්නේ තේරුම් ගන්න දැන් ප්‍රශ්නේ තමයි කන ගිනි අරන් ගියපු එක කණින්වත් දැහෙන එක නේද ඒක සමහර වෙලාවට විතරනේ ඔබතුමියන්ට ගින්න තියෙන්නේ සමහර වෙලාවට ගින්න විලන්
හරි
දහන්නේ
මං කල්පනා කරේ ආයතන තනියෙන් ඉන්නේ නැහනේ හයම වැඩ කරනවානේ
හරි ඒ හයේ සමහර වෙලාවට විතරනේ වෙහෙස සමහර වෙලාවට වෙහෙසන්නේ නැහනේ ඔයි කියන විදිහට නේද
මං හිතන්නේ මං කතා මම කියන එක මට මේ පැහැදිලි කරන්න බැරි කමක් තියෙනවා කියලා.
ඔව් සමහර විට එහෙම වෙන්න පුළුවන්. දැන් අපි මේ ඒ වුණාට තේරුම් ගන්න ඕන ආයතන ගිනි අරන්නම්. හන්ද? ආ
අපි
හෙස කර සද්ද ඇහෙනකොට විතරක් ගින්න තිබිලා හරියන්නේ නැහැ. හොඳ සද්ද ඇහෙනකොටත් ගිනි අරන් කියලා තේරෙන්න ඕන. ඒක පිළිගන්නවද?
ඔව් පිළිගන්නවා. නමුත්
ඒක අපිට තේරෙන්නේ. ඒක පිළිගත්තට ඒක දැනිලා නැහැ නේද?
දැනිලා නැහැ.
ඔව්. අන්න ඒව තමයි හොයන්න ඕන. ඒකට ආයතන ගිනි අරන් කිව්වට අපි ඒක නිකන් හීන ලෝකයක විතරක් තියාගෙන හරියන්නේ නැහැ. ඒක අපිට ප්‍රායෝගික වෙන්න ඕන.
එහෙමයි.
ඈ ගිනි අරන් බුදුහාමුදුරෝ දේශනා කරනවානේ ඈ ගිනි අරන් කන ගිනි අරන් නේද?
ඔව්.
ඒකට සමහර සද්දවලට ගිනි අරන් සමහර සද්දවලට ගිනි අරන් නැහැ කියලා නෙමෙයි දේශනා කරලා
තියෙන්නේ. නෑ
නෑ. අපිට තේරිලා තියෙන්නේ එහෙමනේ දැන් ඔය කියන විදිහට. එතකොට තේරුම් ගන්න ඕන කණෙන් කොයි සද්දේ ඇහුවත් ගින්න කියන එක වැටහෙන්න ඕන නේද?
ඒක අවබෝධ වෙන්න ඕන.
ඔව්. එතකොට අර අපේ අවබෝධය දැනට මේ පේන එකේ අඩුවක් තියනවා කියන එක පේනවා නේද?
අයියෝ සම්පූර්ණයෙන්ම.
අනේ ඒක දකින්න තමයි අපි මේ දහම උදව් කරගන්නේ.
එහෙමයි.
හොයන්න ඕන මේ දුක මොකද්ද කියලා. අද ඒ දුකේ අනං ආවෙ නැත්නම් මේ නිවන් මාර්ගේ ඕනකටවත් ඇතුල් වෙන්න බෑ.
ආ.
නේද?
එහෙමයි.
නැත්තම් කියන්න වෙන්නේ අර ස්වාමීන් වහන්සේ දුක්ඛයි කිව්වා අන්නේ දුක නැති කරගන්න තමයි මං හදන්නේ. නැත්තම් බුදුහාමුදුර දුකයි කියලා තියනවා ඒ දුක නැති කරගන්න තමයි මං හදන්නේ කියලා.
එහෙමකන්
බුදුහාමුදුර කියන්නේ නේද? අපි දුක්ඛේ ඥානං බුද්ධ ඥානං කියලා වැඳ වැඳ ඉන්නවා. බුදුහාමුදුරගේ දුක්ඛේ ඥානං අපට ඇති කරගන්න කියලා. නිවන් මාර්ගයට එන්න. නේද?
හරි
ඒක. ඔව් එතකොට මේක පොඩියට හරි තේරුම් ගන්න ඕන මේ ආයතන හයේ ගිනි අරන්මයි කියන එක.
හ්ම්.
ඒක සමහර වෙලාවට හොඳයි සමහර වෙලාවට නරකයි කියලා හරියන්නේ නැහැ නේද? ඒක සාපේක්ෂක දෙයක්නේ.
ඔව්.
අපි දන්න ලෝකයා දන්න දේ. හ්ම්. ඒක කියන්නේ බුදුදහමක් ඇහෙන්න ඕනේ නැණි නේද වෙන ආගමක කෙනෙක්ගෙන් අහුවත් ඔය ටික
කියනවනේ.
හ්ම්. එතකොට අපි ඊට එහාට මේක හොයන්න වෙනවා. ඇයි බුදුහාමුදුරුවෝ මේ ගිනි අරන් කිව්වේ? ඇහැ ගිනි අරන් කිව්වේ? කන ගිනි අරන් කිව්වේ? හ්ම්. ඔව්. අපි මේ තව කාට හරි ඔකට උත්තරයක් දෙන්න පුළුවන්ද? මේ අවස්ථාවදී එරුවන් සරණයි කවුරු හරි මේකට උත්තරයක් දෙන්න මේ ආයතන ගිනි අරන් කියන්නේ ඇයි
එරුවන් සරණයි
ඔව් එරුවන් සරණයි
එරුවන් සරණයි මහත්තයා මේ මට හිතෙන්නේ අපි දැන් ආයතන හයම අපි නිරෝධ ධර්මයක් අපි අවිද්‍යාව නිසා උපද්දවගෙන තියෙන නිසා එතන අපිට ඒක ඒ කියන්නේ පිහිටව ඒ කියන්නේ එතන අපි අපේ මෝඩකම නිසා තියෙන එකක් නිසා එතන දුකයි කියලා ගන්න එකද ඔබතුමා අදහස් කරන්නේ? තෙරුවන් සරණයි.
නැයිති මං අදහස් කරන එක නෙවෙයි, දැන් මං කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ ආයතන ගිනි අරන් කියලා නේද? ඒ ආදිත්‍ය පරියයි පුත්‍ර ගොඩක් කියනවා ගින්නට උපමා කරලා. ඇහැ ගිනි අරන්, කන ගිනි අරන්. ඒතර ගිනි අරන් කියන්නේ මේ මහා දුකක් වෙනවා කියන්නේ.
එතන මහත්මයා අර දැන් තියෙන්නේ අර සංස්කරණය වෙන එකක් නේ, අර ක්‍රියාවලියක්. අර අපි මේ දවස් ටිකේම කතා කළේ ඒ ක්‍රියාවලියේ සංස්කරණය ඇත්තටම මේ නිරෝධ ධර්මය සංස්කරණය ඒ වීමම තමයි දුක කියන්නේ.
ඔව්. ඔක ඉතින් අර ලක්ෂණ තියරි එකක් වගේ කියන්න පුළුවන්. ඉතින් අපි ඔක ප්‍රායෝගික පැත්තට ගන්න ඕනනේ නේද?
ඔව්. එහෙමයි.
දැන් ආමේනේ. ඒ කියන්නේ අපි ගින්න දැක්කේ නැත්නම් ගින්න නිවන්න අපිට ඕන කමන්නේ ඉතින්.
එතන මහත්තයා ඒ සංස්කරණය වෙන ඒ සංකාර දුක අත්දකින්න ඕන. ඒ සංස්කරණය වීම. එතකොට තමයි ඒක දුක කියලා තේරෙන්නේ. ගින්නක් කියලා තේරෙන්නේ.
කොට ඉතින් අපිට කියන්න ඕක පොතේ තියෙන ගින්නක් අපිට නම් තාම ගින්න ඇවිල්ලා කියලා දැනিলা නෑ කියලා.
ඒක ඉතින් අත්දකින්න ඕනේ. ඉතින් ඒකට තමයි මට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ ගින්නක් කියලා.
හැබැයි මන්න හිතන්නේ බුදුහාමුදුරුවෝ නොපෙනෙන ගින්නක් ගැන කිව්වයි කියලා.
නෑ, ඒක ඒක මහත්තයා ඉතින් ප්‍රඥාවට අපේ ආයතන ඉක්මවලා ප්‍රඥාවට තේරෙන මේ ගින්නක් මේක.
ඔව්, ඉතින් එහෙම කියන්න පුළුවන්. අර වෙන ආගම් වල කියනවා ඔය ගැන ප්‍රශ්න කරන්න එපා, ඔක දෙවියන් වහන්සේ කිව්වේ කියලා. මතයි තේදී ඒ වගේ කතාවක්. ඕක ප්‍රඥාව අපිට පුරේයි, දැන් ප්‍රශ්න කරන්න එපා.
නෑ, ඒක අපිට මේ අපිට ආයතන ඉක්මවා යන්න අපි මේ රූපය පිරිසිද දකින්න තැනට අත්දැක්කොත් එතන එතකොට ප්‍රඥාවෙන් ඒක අත්දකින්න පුළුවන් කියලා.
ඔව්, ඉතින් අර අනාගතේට ගහනවා නේද? වැස්ස වැස්සොත් මෙහෙම වෙයි. ඇවුවොත් මෙහෙම වෙයි. නැන්නම් කරන්න බැහැ. අනේ කන් හිතන්න මේ මෙහෙම ධර්මයක්ද?
දැන් මෙහෙම කතාවක් තියෙනවනේ ඔතන. දැන් මට ඇහෙන් පේනවනම් යමක් ඒක නිත්‍යයි කියලා ගන්නවා. අරගෙන ඒකට ලෝභ හෝ ద్వේෂ හෝ මෝහ ඇති කර ගන්නවා. එතකොට මම ඒ වයින් දැවෙනවා. එහෙම නෙවෙයිද? කනට ඇහෙන දෙයට ඒක ප්‍රියයි කියලා ගන්නවා. එහෙම නැත්නම් අප්‍රියයි කියලා ගන්නවා. ඒකත් එක්ක ගැටෙනවා. මේ ඒකට නැම ඒකට කැමති වෙනවා, එහෙම නැත්නම් අකමැති වෙනවා, ගැටෙනවා. එතකොට ඒ ලෝභ දේශ වල ඇති වෙන ගින්නෙන්ද ඒක දිගටම තියෙන එකක් නේ. ඒකයි ඒක එහෙමද කියලා මම අහන.
එහෙම හරි හොයන්න වෙනවා. ඉතින් නැතුව මේ වැඩේ කරන්න බෑ නේද?
අදගානේ
ඉරිසේ තරහ ගියාම නම් දුකයි කියලා ටිකක් අත්දකින්නවා නේද?
මහත්තයා එතනයි අර පටිච්ච සමුප්පාදය එතන අත්දකින්නකොට ඔය දුක අත්දකින්න පුළුවන්නේ අර ධර්මය. දැන් ධර්මය පටිච්ච සමුප්පාදය දැක්කොත් ධර්මය දකින්නයි කියන්නේ එතන අර මේ ඇතිකල්ලි මේ වේ කියන එක. එතකොට එහෙම දැක්කොත් එතන අත්දකින්න පුළුවන්නේ ඒ ගින්න.
ඔය එහෙම හරි ඉතින් කියන්නේ දෙයිද මෙන්න මේ වගේ දුක කියලා?
එහෙම කළොත් ඉතින් එතන ඒ සංස්කරණය වෙන හැටි කියන්නේ දැන් අවිද්‍යාව මේ මූල හේතුව අවිද්‍යාව කියලා අත්දකින්නකොට එතකොට ඒ අවිද්‍යාව කියන එක තියෙනවා නම් මේ ගින්න තියෙනවා විද්‍යාව නැත්නම් ඒක සම්පූර්ණ නිරෝධය අනුපාද බව කියලා අත්දකින්න පුළුවන්නේ. එතකොට ඒ ගින්න අත්දකින්න පුළුවන්නේ ඒ අනුපාද බව දැක්කම මේ ගින්න තිබුණා කියලා.
ඔය කාරර උපමාන කියන්නේ බයිද බල්ලාගේ උපමාවේ. දැන් බල්ලා අනුපාදයි කියලා අපි දන්නවනේ නේද? බල්ලාට දිලා. එතකොට අදානේ බල්ලා ඉන්නේ ගින්නකවත් කියලා කියන්න පුළුවන් දෙයි උපමාවයි.
ඒ බල්ලට බල්ලාගේ නොදන්නාකම නිසා බල්ලා වතුරේ බල්ලෙක් හදා ගන්නවා. බල්ලාගේ අවිද්‍යාව නිසා. එතකොට ඒ බල්ලට යම් කිසි දවසක ප්‍රඥාව පහළ වුණොත් මේක තමන්ගේ පැත්තෙම තියෙන වැරද්දක් කියලා. එතකොට එදාට ඒ බල්ලට ඒ වතුරේ බල්ල හටගන්නේ නැහැ ඒක අනුපාදයි.
ඔව් දැක්කොත් හටගන්නේ නැහැ. මං හිතන්නේ මේ ගින්න මොකද්ද? දුක මොකද්ද?
ඉතින් එතකොට ඒ අර හට නොගන්න දෙයක් තමන්ගේ අවිද්‍යාව මෝඩකම නිසා හටගත්ත. එතකොට ලෝකේ හටගත්තාම අපි අර ලෝකේ තියෙන ඔක්කොම දුක් අපි විඳිනවා. ඒ ඇති වෙන මොහොතේ ඒ කියන්නේ නැති කියපු දෙයයි කර පැවැත්මක් තිබුණ ඇතන. පැවැත්ම හටගත්තා. පැවැත්මම
ඔව් ලෝකේ පැවැත්තුණහම මොකද්ද දුක? පැවැත්ම හටගත්තා.
එතකොට ඉතින් අපි ඒ ලෝකය හටගත්තේ අපේ කියන්නේ ලෝකය හටගත්තේ අපේ මෝඩකම නිසා නෙතනනේ මම කියන එකත් හටගත්තේ.
ඔව් මම කියන එකත් හටගත්තා. දැන් මම හටගත්තාම මොකද්ද දුක?
ඉතින් මම හටගත්තාම එතකොට මට සාපේක්ෂව අනිත් ඒවා ඔක්කොම හටගන්නවා.
ඔව් හටගන්නවා. ඒක තමයි වගේ. හටගන්නවා හරි පවතිනවා හරි.
එතකොට එතකොට ඒ මම කියන එක හටගස්සේ ඒ කියන්නේ පිහිටවන්න බැරි තැනක මගේ මෝඩකම නිසා මම හටගත්තා. එහෙම ගත්තොත්
මහත්තයා. ඔව්. ඔව් එතන පොඩ්ඩක් ඉතින් තියෙනවා මොකද්ද ඒක? ඔය දැන් අපි එතන අල්ලගේ උපමාවෙන් දැන් බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන ගතියනේ ලෝකේ හටගත්ත හරි ලෝකේ තියෙනවා හරි කියන්නේ.
ඔව් එහෙමයි.
ඔව්. දැන් ටිකක් බලන්න ඕන මොකක්ද මේ දුක කියන්නේ කියලා.
ඒ විශ්වාස කරන්නේත් මහත්මයා මිත්‍යින් අර අපේ තියෙන අවිද්‍යාව නිසානේ අපි අර එතන ඒ කියන්නේ තණ්හාවක් ඇති කරගන්නවනේ මේ පැවැත්මක් තියනවා කියන්නේ මූල තණ්හාව කියන්නේ එතන ඒ හට ගන්නකොටම ඒ පෙරපස නොවීම එතන ඒක එනවනේ. දැන් අපි ඒක ගත්තොත් තමයි ඉදිරි ක්‍රියාවලිය ඔක්කොම වෙන්නේ අර ස්පර්ශය එවම ඔක්කොම ටික. එතන ඒක හටගත්තේ නැත්නම් එහෙම එතකොට අපිට ආයතන ඒ දැන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියන්නේ ආයතනනේ ගිනි ගන්නවයි කියලා. එතකොට ආයතන ටික හැදෙන්නේ නැහැනේ.
ඕ ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගින්න නිවන්න තමයි අපි හදන්නේ.
නෑ එතකොට මහත්තයා එතන අර ඒ ස්පර්ශය නිරෝධන එතකොට දැන් ස්පර්ශයයි එතන දැක්කොත් ඒක දැක්කොත් එතන එතකොට අපිට නිකන් අවබෝධයක් ගන්න පුළුවන් ඉතින්.
ඔර දැක්කොත් හැබැයි ගින්න මොකක්ද කියලා දන්නේ.
ගින්න කියන්නේ අර සංස්කරණය. ඒක අර ඒ කියන්නේ අර ඒ අපි ඒ කියන්නේ නිරෝධ දැන් අර නිරෝධ වෙන එක මට ඒක තේරෙන්නේ නැහැ කියන්නේ නිරෝධ වෙන ධර්ම අපේ තියෙන අවිද්‍යාව නිසා අපි අර මේ මෝඩකම නිසා අපි උපද්දවගන්නේ ඒ සංස්කරණේ. ඒ සංස්කරණේ වීම සකස් වීමම තමයි දුක කියන්නේ.
ඒකට දුක කියලා කියනවා නේද?
ඉතින් ඒක
ඔය කතා කරන්නේ නිත්‍ය සංඥාව ගැනනේ. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්තානේ.
ඔව්. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්තා ඒ හින්දා දුකයි. අපි නැති කරන්න හදන්නේ අනුන්ට තියෙන දුකක්ද?
නෑ මහත්තයා, එතනදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරන් කියන්නේ දුක, දුක පිරිසිඳ දකින්න කියන තැන.
ඔය ඉතින් දුක පිරිසිඳ දකින්න එක තමයි මේ අහන්නේ. දුක දුක කියන එකනේ. දුකේ නැති කිරීමට කලින් දුක කියන එක තේරුම් ගන්න ඕන නේද?
ඔව් යැයි එතන අර දැන් ඒක
බුදුහාමසතුට
නෑ මහත්තයා, දැන් එතන අපි අර ආයතන ටික එහෙම දැන් නිත්‍ය සංඥාවෙන් අරගෙනනේ අපි තියෙන්නේ. මේ ඇහැ කියන එක තියෙනවා ඔක්කොම ආයතන හයම. එතකොට ඒ අර ඒක දැන් අර දුක පිරිසිඳ දකිනකොට ඒ නිරෝධයේදී ඒ කියන්නේ අර හට ගැනීම කියන එක ඒ කියන්නේ අනුපාද බව තේරෙනකොට තේරෙනවනේ මේක නිත්‍ය සංඥාවෙන් ගන්න බෑ කියලා. අතන සම්පූර්ණ අර පැවැත්ම කියන එකම එහෙම ගන්න බැරිද?
ඔකයි තින් මගෙන් නෙමෙයි අහන්න ඕන තමන්ගෙන්ම. ඒ අද මේ ඔයගොල්ලෝ ප්‍රශ්න අහන්න ඇති හින්දා මම ප්‍රශ්න අහන්න ගත්තා. ඉතින් කවුරුත් උත්තර දෙන්නේ නැහැ. එහෙමයි දහමෙන් මොනවා හරි කිව්වහන් ඉතින් එතෙන්ට ගෑවිලා යනවා. එනකට දැන් මගේ ප්‍රශ්නේ ඔබ තමන් දැකලාද මේ දුක කියන එක? අපි දුක නැති කරන්න නම් බොහොම උත්සාහ කරනවා. ඔබට දෙන්න තියෙන අර ඉස්සෙල්ලා කියපු අර ජනපද කල්යاني හොයාගෙන යනවා වගේ වැඩක් අපි කරන්නේ. එයාව දැකලා නැහැ උනාට. දැක්කොත් අඳුරන්නත් බෑ. ඊළාට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සත්‍යය දුක දකින්නේ නැහැ. දුක්ඛේ අඥාන. දුක දැක්කොත් එහෙම ඒ දුකෙන් මිදෙන්න තවත් මොහොතක්වත් පමා වෙන්නේ නැහැ. මොන වගේද? අර හිත ගිනි ගත්ත කෙනා ඉගිනි නිවන ලෙස උත්සාහයක් දරනවා කියලා. එංගමේ දැපි මේ වගේ උත්සාහයක් දරනවාද නැත්නම් පමා වෙලාද? ඒකට එතනින් තේන්නේ නැද්ද? දුක දැක්කනම් මොහොතක්වත් පමා වෙන්නේ නැහැ කියනවා. දුක්ඛේ අඥානං. දුක්ඛේ ඥානේ ආවොත් තමයි මොහොතක්වත් පමා වෙන්නේ නැත්තේ ඒ දුක නැති කරන්න. දුකෙන් මිදෙන්න. මම නිකන් ඉතින් මතක් කළේ ඔය මේ අපි හිතන් ඉන්න අපි දුක දැකලා දුකට හේතුවක් දැකලා නිරෝධය දැකලා මාර්ගය විතරයි දන්නේ නැත්තේ කියලා. කොහෙන් හරි මාර්ගය අහගන්න තමයි එන්නේ නේද? සාකච්ඡාවට ආවෙත් කොහොම හරි අදවත් දුක නැති කරන හැටි අහගන්න ඕන කියලා වෙන්නේ නැහැ.